ඇන්ති ස්ථාර නියෝග 24 යටතේ ප්‍රශ්න ගරු අමිර්ත නාදන් අඩිකල නාදන් මහතා.
நன்றி சபாநாயகர் அவர்களே. வடக்கு மாகாணங்களில் கால்நடைகளின் பாரிய இறப்பு குறித்து அவசர நடவடிக்கை எடுத்த கௌரவ சபாநாயகர் அவர்களே, அண்மைய காலநிலை பேரழிவை தொடர்ந்து வடக்கு மாகாணத்தில் குறிப்பாக மன்னார், புள்ளைத்தீவு, வவுனியா, கிளிநொச்சி மற்றும் யாழ்ப்பாண மாவட்டங்களில் ஏற்பட்டுள்ள பாரதூரமான நெருக்கடி நிலை குறித்து விவசாய கால்நடை காணி மற்றும் நீர்ப்பாசன அமைச்சரின் அவசர கவனத்திற்கு நிலைய கட்டளை சட்டத்தில் 27 கொண்டு வர விரும்புகின்றேன். நாடு பயிர் சேதங்கள் குறித்து கவனம் செலுத்தி வரும் வேளையில் எமது கால்நடை விவசாயிகள் மீது ஒரு மௌன பேரழிவு தாக்கியுள்ளது. திடீர் வெப்பநிலை குறைவு மற்றும் தொடர்ச்சியான மழை காரணமாக 48 மணி நேரத்துக்குள் ஆயிரக்கணக்கான கால்நடைகள், ஆடுகளும் மற்றும் கோழி போலிகளும் உயிரிழந்துள்ளன. இது வரும் விலங்குகளின் இழப்பு மட்டுமல்ல, ஆயிரக்கணக்கான குடும்பங்களின் கிராமிய பொருளாதார முழுமையான வீழ்ச்சியாகும். புள்ளி விவரங்கள் மற்றும் பாதிப்புகள். உயிரிழப்புகள் ஆரம்பகட்ட அறிக்கைகளின்படி வடக்கு மாகாணத்தில் ஆயிரக்கணக்கான மாடு மற்றும் எருமைகளும் மற்றும் ஆடுகள் உயிரிழந்துள்ளன. இறப்புக்கு காரணம் சராசரி வெப்பநிலையை விட கணிசமான குறைந்த கடும் குளிர் மற்றும் மேய்ச்சல் நிலங்களிலிருந்து கால்நடைகளுக்கு போதிய தங்குமிட வசதி இல்லாமையுமே இதற்கான காரணம் என கால்நடை மருத்துவ அறிக்கைகள் உறுதிப்படுத்துகின்றன. பொருளாதார இழப்பு. நீண்ட கால பால் உற்பத்தி இழப்பை தவிர்த்து நேரடியான கால்நடைகளின் பெறுமதி மட்டும் சுமார் 180 மில்லியன் ரூபாய்க்கு அதிகமானதென மதிப்பிடப்பட்டுள்ளது. கௌரவ அமைச்சர் அவர்களே, உயிரிழந்த கால்நடைகள் குறித்து அமைச்சு முறையான கணக்கெடுப்பை நடத்தி ஒரு தெளிவான தரவு தொகுப்பை உருவாக்கியிருக்கிறதா? வடக்கு மாகாணத்தில் பாதிக்கப்பட்ட மாடு மற்றும் எருமை உரிமையாளர்களுக்கு, கோழி பண்ணையாளர்களுக்கும், அதேபோல தொடர்புடைய பண்ணை உரிமையாளர்கள் மற்றும் விவசாயிகளுக்கும் அமைச்சு எவ்வளவு இழப்பீடு வழங்கியுள்ளது, தயவுசெய்து விரிவான தகவலை வழங்குமாறு கேட்டுக்கொள்கிறேன். ஏற்கனவே பொருளாதார நெருக்கடியிலிருந்து மீண்டு வரும் விவசாயிகளுக்கு உயிரிழந்த ஒவ்வொரு கால்நடைகளும் உடன் இழப்பீடு தொகையை வழங்க அரசாங்கம் முன்வருமா? பலவீனமான நிலையில் இருக்கும் எஞ்சிய கால்நடைகளுக்கு அவசர விட்டமின்கள் மற்றும் மருத்துவ சிகிச்சைகளை வழங்க கால்நடை உற்பத்தி மற்றும் சுகாதார துணைக்களம் எடுத்துள்ள நடவடிக்கை என்ன? இதுபோன்ற அனர்த்தங்களுக்கு உள்ளாகும் வடக்கு மேய்ச்சல் நிலங்களில் வானிலையை தாக்கக்கூடிய கால்நடை தொழுவங்களை அமைப்பதற்கு மானியங்களை வழங்க அரசாங்கம் நீண்டகால திட்டத்தை கொண்டுள்ளதா? கௌரவ சபாநாயகர் அவர்களே, இந்த விவசாயிகள் நமது குழந்தைகளின் பசியை தீர்க்கும் பாலை வழங்குகிறார்கள். அவர்கள் தம்மால் கையாள முடியாத ஒரு காலநிலை பேரழிவினால் மேலும் கடனாளிகளாக மாற நாம் அனுமதிக்க முடியாது. அமைச்சரின் விரிவான பதிலை நான் எதிர்பார்க்கின்றேன். நன்றி.
ගරු අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, සෙල්ව අඩිකල නාදන් මන්ත්‍රීතුමා ආන ප්‍රශ්නෙට පිළිතුර එක පිළිතුර ඔව්. උතුරු පළාතේ එළගවයින් සහ මීගවයින් 14,235 මිය ගිහින් තිබෙනවා. ප්‍රශ්නය දෙක. පිළිතුර, ජාතික අයවැය ලේඛනී විධිවිධාන ප්‍රකාරව ආපදාවෙන් බලපෑමට ලක්වූවම් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ විපතට පත් ගොවීන් වෙත වන්දි ගෙවීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් උතුරු පළාත් ප්‍රධාන ලේකම් වෙත රුපියල් මිලියන 900.49 ප්‍රතිපාදන ලබා දී ඇත. මේ වන විට එයින් රුපියල් මිලියන 258.85ක වන්දි මුදල් ආපදාවට ලක් වූ ගොවීන් වෙත ලබා දී ඇත. ඉතුරු ගොවීන්ට සල්ලි වෙන් කරලා තිබෙනවා. ප්‍රශ්නක තුන පිළිතුර ජාතික අයවැය ලේඛන විධිවිධාන ප්‍රකාරව ආපදාවෙන් බලපෑමට ලක් වූ සත්ව පාලන ගොවිපළවලට මියගිය සතුන් ගණන පදනම් කරගෙන ලියාපදිංචි ගොවිපළ හිමියම් වෙත පමණක් පහත පරිදි දීමනා ගෙවනු ලැබි. දෙමුහොන් ගවයම් සඳහා මියගිය එක් සතෙකු සඳහා රුපියල් ලක්ෂ දෙක බැගින් උපරමීය සතුන් 10ක් සඳහා ලක්ෂ 20ක මුදලක්. දේශීය ගවයම් සඳහා මියගිය එක් සතෙකු සඳහා රුපියල් 50,000 බැගින් සතුන් 20ක් දක්වා උපරිම ලක්ෂ 10ක මුදලක්. සතුන් සඳහා ගෙවන්න ගෙවීම් කරලා තියෙනවා, ගෙවීම් කරමින් පවතිනවා. ප්‍රශ්නාංක 4 දුර්වල තත්ත්වයේ පසුවන ඉතිරි ගවයම් සඳහා විටමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නවද කියන කාරණේ පිළිතුර සත්ව නිෂ්පාදනා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර 5 පරිදි වේ. උතුරු පළාතේ සියලුම දිස්ත්‍රික්කවල බලපෑමට ලක් වූ සතුන් සඳහා ප්‍රතිකාර සඳහා රුපියල් මිලියන 25ක් වටිනා ඖෂධ නොමිලේ ලබා දී ඇත. ඊළඟට ආපදා සිදු වූ ප්‍රදේශවල ජංගම සායන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. ඊළඟ එක පසුගිය වසරේ ඇති වූ දිත්වා සුලිකුණාටුව සහ ගම්වතුර තත්ත්වය හේතුවෙන් ස්වභාවික තෘණභූමි සහ වගා කළ තෘණභූමි විශාල ප්‍රමාණයක් විනාශ වී යාම හේතුවෙන් පෝෂණ අවධානමකට ලක් වූ උතුරු පළාතේ ගව සහ එළු ගොවිපළ 4,749ක් සඳහා රුපියල් 1,280ක වටිනා සාන්ද්‍ර ආහාර කිලෝග්‍රෑම් 2,66,650ක් නොමිලේ ලබා දීලා තිබෙනවා. ඒ අනුව යාපනයේ ගොවිපළවල් 1,600කුත්, කිල්නොච්චිය 837කුත්, මුලතෙව් 764කුත්, මන්නාරම 1,009කුත්, වවුනියාව 539කුත් ආදි වශයෙන් මේ ගොවිපළවල් සඳහා ඒ ආහාර නොමිලේ ලබා දීලා තිබෙනවා. ප්‍රශ්නාංක 5 පිළිතුර මේ තත්ත්වය වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග අන්නේ වර්තමාන පසු සම්පත් ප්‍රතිපත්තිය සහ ඩේලිහප් කිලි නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ කිලිගොබීම් හා සැපයුම් දාමි භාණ්ඩා සේවා සපයන අනිකුත් ව්‍යසායිකීම් සතු වෛද්‍ය කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් සංවිධානගත කිරීම හා කිලිගොබි ව්‍යසායිකීම් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. මෙම ජාතික වැඩසටහන හඳුන්වා දීම තුළින් ඉදිරියේදී ඇතිවිය හැකි මෙවැනි ස්වභාවික ව්‍යසනයන්හිදී එම සංවිධාන තුළින්ම තම සමාජික ගොවීන් සඳහා සානසලසීම සිදු කරනු ලබනවා ඉදිරියේදී. තවද 2026-27 වර්ෂයන්හිදී පළාතේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත පසු සම්පත් සංවර්ධන ව්‍යාපෘති සඳහා පසුගිය ආපදාවට ලක් වූ ගොවීන් වෙත ප්‍රමුඛතාවය ලබා දීමට තීරණය කරලා තිබෙනවා. ඒ වගේම මේට අමතරව දිත්වා සුලිකුණාටුව හේතුවෙන් දේශීය කිලි කර්මාන්තයට සිදු වූ හානිය යථා තත්ත්වයට පත් කිරීම උදෙසා ඉදිරි මාස 18ක කාලයක් තුළ ලෝක බැංකු ආධාර මත පහත දක්වා ඇති සවිස්තරාත්මක සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම සැලැස්ම සඳහා රුපියල් මිලියන 2,500ක් ආයෝජනය කෙරේ. මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම මගින් සුලිකුණාටුවට පෙර පැවති නිෂ්පාදන මට්ටම යථා තත්ත්වයට පත් කිරීම පමණක් නොව සුලිකුණාටුව මගින් බලපෑමට ලක් වූ පළාත්වල වඩාත් ඵලදායි දේශකුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන සහ තිරසාර කීලි කර්මාන්තයක් මූලික වශයෙන් නැවත ගොඩනැගීම අපේක්ෂා කෙරේ. මෙම උපාය මාර්ගය එකිනෙක මත රඳා පවතින අපහත දක්වා ඇති කුළුණු පහ යටතේ සංවිධානය කළ ඇත. එක පළවෙනි කුළුණ ආහාර සහ පෝෂණ සැපීම, දෙවැනි කුළුණ සත්ව සුබ සාධන සහ යහපැවැත්ම, තුන්වෙනි කුළුණ සත්ව සෞඛ්‍ය වැඩි දියුණු කිරීම, හතර ගොවිපළ වැඩි යටිතල පහසුකම් සම්වර්ධනය කිරීම, පහ සත්ව අභිජනනීය වැඩි දියුණු කිරීම. මෙම ඒකාබද්ධ ප්‍රවේශයේ ගොවිපළ සතුන් ගොවීන් සඳහා කඩිනම් සහනයක් ලබා දීම සහතික කරන අතරම එය දිගුකාලීන ආංශික වර්ධනයක් සහ ආපදා සූදානමක් සඳහා අඩිතාලම තමයි. මේ ආදි වශයෙන් මන්ත්‍රමණි මේක ටිකක් දිගු පිළිතුරක් තිබෙනවා. ඒක මම අන්තිම ටික කියන්නම් වැදගත් කාරණා ටික. ඉදිරියේදී මෙවැනි ස්වභාවික වෙසෙනයකදී සිදුවිය හැකි හානි අවම කිරීම සඳහා පාත ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු දායක. ඒක සතුන් සඳහා තාවකාලික සත්ව නිවාස වෙනුවට ස්ථිර සත්ව නිවාස ඉදිකිරීම ප්‍රවර්ධනය කිරීම. දෙක, පොදු තෘණභූමි භාවිතා කරන ගොවීන් වැඩි දියුණු කළ තෘණ වගා සඳහා උනන්දු කරවීම සහ අවශ්‍ය යෙදවුම් සහ ආධාර ලබා දීම තුළින් තෘණ විවසායකයින් බිහි කිරීම. තුන, තෘණ සංරක්ෂණය සහ සයිලේජ් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම. හතර, කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමේ අරමුණින් වැඩි විභවතාවයක් සහිත කිරිගවයින් නිදලි කළමනාකරන ක්‍රමයේ සිට අර්ධ සූක්ෂමතා සූක්ෂම කළමනාකරන ක්‍රමයම් වෙත පරිවර්තනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. පහ, සත්ව ගොවිපළ කළමනාකරණය නිදලි ක්‍රමයේ සිට අර්ධ සූක්ෂම හෝ සූක්ෂම ක්‍රමයට ප්‍රවර්ධනය කිරීම. ඊළඟට සියලු සත්ව ගොවිපළ ලියාපදිංචි කිරීම සහ සුදුසු රක්ෂණ ක්‍රමයක් සඳහා ගොවින් යොමු කිරීම. අවසානික, සුලිකුණාටුවෙන් ආපදාවට පත් වූ ගොවින් සඳහා රජයේ අරමුදල් මත ක්‍රියාත්මක වන සහන ණය යෝජනා ක්‍රම හඳුන්වා දීම ආදී වශයෙන් ක්‍රියාමාර්ග ගණනාවක් මේ වෙනකොට අරගෙන තිබෙනවා, අර ගණිමින් තිබෙනමයි කියන එක පිළිතුරක් විදිහට සපයන්න කැමැතියි.
ගරු මන්ත්‍රීතුමා,
වලාර්වර්ගලේ நன்றி அமைச்சர் அவர்களே, நிறைய விரிவான ஒரு அறிக்கையை தந்திருக்கிறீர்கள். என்னுடைய கேள்வி என்னென்றால், இந்த பதிவு செய்யப்படாத பண்ணையாளர்கள், அது அவர்களுடைய தவறா அல்லது அதிகாரிகளுடைய தவறா என்று தெரியவில்லை. ஆனால் பதிவு செய்யப்படாத பண்ணையாளர்களும் கூடுதலாக இதிலே பாதிக்கப்பட்டிருக்கிறார்கள். அவர்களுக்கு ஒரு கரிசனையோடு அவர்களுக்கும் இந்த உதவித்தொகையை வழங்குவதற்கு அரசாங்கத்தில் திட்டம் இருக்கா என்று அறிய விரும்புகிறேன்.
ගරු කථානායකතුමනි, දැනට ලියාපදිංචි කරන ලද ගොවීන් තමයි මේකෙදී නිර්ණායක විදියට අරගෙන තිබෙන්නේ. ලියාපදිංචි නොවුණු ගොවීන්ගේ තොරතුරු අපි අරගෙන තියෙනවා. ඒ තොරතුරු තියෙනවා, ඒ පිළිබඳවත් අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ ගොවීන්ටත් මේකෙදී ලියාපදිංචි නොවුණත් ඒ ගොවියොත් මෙතන ගොවියෝ යායට හරක් හිටියා කිල් කර්මාන්තේ ඉන්නවා. ඊට අදාළ සාධක තිබෙන තත්ත්වයන් ඇතුළේ ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවායි කියන එක මේ වෙලාවේ ප්‍රකාශ කරන්න පුළුවන්. නිශ්චිතව එක එල්ල මේ වෙලාවේ එකට අදාළ මට උත්තරයක් දෙන්න අපහසුයි. ඒ පිළිබඳ සාකච්ඡා මට්ටමේ දැන් තියෙනවා.
ගරු ශානකං රාජපුත්‍රිතරන් ශ්‍රාසමාණික මහතා,
ගරු කථානායකතුමනි, මෙම ප්‍රශ්නය මං හිතන්නේ මම ඉදිරිපත් කරනවා. මෙම ප්‍රශ්නය ගරු අමාත්‍යතුමාටත් දැන් මේ සුරේෂ් සාලේ අත්අඩංගුවට අරන් තියෙන වෙලාවේ මෙම ප්‍රශ්නෙට උත්තර සොයා බැලීම මං හිතන්නේ ඔබතුමාලගේ පරීක්ෂණයට උදව් වෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාස් war and its aftermath left behind many unresolved questions around the fate of individuals who were killed or detained. Activists, civilians and alleged combatants alike were affected. And in many cases the circumstances surrounding those events remain unclear and uninvestigated. serious allegations of this nature have also been documented internationally. Channel 4 broadcasts between 2011 and 2019, including the documentary Sri Lanka Killing Fields and No Fire Zone, presented evidence of alleged war crimes and raised specific concerns about the conduct of state security forces. Now, I believe the 2019, the latest dispatched one, is being investigated on the Easter Sunday attack, but the others, we want to know if you are investigating that. At the same time, one such case, I'd like to take your attention to one in the question to one such case, which is the April 2014 incident in the Nadankarni area of Vaunia, where Selvanayagam Kajiban, Gobi, Sundaralingam Kajiban, Devigan, and Navaratnam Navaneethan Appan, Honorable Speaker, these are the three individuals that I am referring to who were killed, were reportedly killed in military intelligence operation. And all three suspects, all three are suspected to have links to military intelligence, and investigations are reported on, reportedly ongoing. Now, this is what the government has said at the time. These killings do not stand alone. They are allegedly connected to a broader pattern involving state-linked organizations, especially in the eastern province, known as the Islamic Center and the Tripoli platoon operated by them, said to have been created and armed with support of military intelligence between 2004 and 2014. These incidents share a single thread, the alleged involvement of the state security apparatus and the persistent absence of accountability. Before I go to my first question, Gnudia Gauru, Amecharudia Kavanathuk, in the Mudala, the Kurlviki Pomudal, in the Mundru Pereim, Rendairam Pere, Suttivalipusei, the Vaunia Vile, Rendari Padanala Amadur, Tamil Arasilvadi, Udia Pinanile, Karti Kudukapat, Rano Pulanaival, Kola Patada Solrahal, Idle Karti Kudupusei, Rano Adihari Kola Patada Solrahal, Ade Polatan, Ruki Fernando Pola, Civil Samote, Saint the Hurpona, our link I say the Krahal, Kulinochi saying the Irand Pumble or Punmani, Samana Kai say the Idan, Avanguria Puhepadam, in the Elde Mongolian summer fikrain. Eva Gimatamai Garu Katanaga, the second Prashne, did the government supply arms to the Islamic Center and the Tripoli platoon? Were such weapons recovered and do official records exist? If so, can those records be tabled in Parliament? Garu Amajitumani, Mamme Prashne Hane, then Suresh Sale Atarangu Patino, Suresh Sale Naganira Palate, Sevekar of Pudgarek, Buddhian Sahara, Manga Tino, Lies to her, Mangobatumata, Paugulik of Evana, Ubatumaga Amatian sent in a Prashne Uttare Balana. Balabaduna weapons pramane saha aapu baraduna weapons pramane ita amathara garu amathithumani mam me photo tika denna me danata madakalapo district e hambuna weapons ehemhen hambuna obathuma dakinna thini ose me pistol ekak hambuna me motor hambuna me tawa pistol ekak me pahugi avurudda athurata me meegollama tiyepewa meegollama aran meegollama denawa api hambuna kiyala me inne mekata pitipas inna pudgalayin me photo tikat ekk ewannam iting me me prashna tika thamai mama garu amathithumata idiripat karanne me prashneta Utumalage, Utre Hoyagata Tema, Obatumala, Danata Karangano, Parikshana Velta, Meva Udawe, Mukoda Meva, Deda Satarinam, Payatapu, Buddhiansa Kriakari
Garu, near Jamatuma, Police Arakso,
Peru, Pulgaranagatumani, Mantri to my Dripatkuru Brasne, Kodasak Araksh, Amatian Setadalai, Minisa, Mepilibanda, Piliturak, Hitadinedi, Labadi, Matabala Portuno, Garpatanagatum.
Amatyansa Nivedana Araksaka Amatyathuma Velin Araksaka Niyojya Amatya Garu Obedi General Vishrami Karuna Jayasekara Mahata 2025 11 18 වෙනි දින ගරු රවි කරුණානායක මහතා විසින් ස්ථාවර නියෝග 27 2 යටතේ අසලද ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම.
පිළිතුරු සපයන්නද ගරු
ගරු මන්ත්‍රීතුමා නෑ නේද?
Pilitura Sabagata Garno. Adin Araito.
Garu Vipakranagama.
Etumai Prashne Danatamat Idripat Kalatin Ahalatin. Attavashinma Itumaika Kivan Hapukudya Sabhagar Bina Vashana.
Obutuma.
Honorable Speaker, the question that written by the Honorable Ravi Karunanayaka. Is that the entire question contains the 8 parts of the question. Honorable Speaker, I wish to make a brief statement to the esteemed House on the engagement of Sri Lanka with the Colombo Security Conclave, outlining its background, evolution, current institutional arrangements, operational engagements, and the present position of the government with regard to the Secretariat and future cooperation in response to the question raised under the Standing Order 27-2 by Honorable Ravi Karmanayake. Honorable Speaker, the Colombo Security Conclave is a regional security cooperation framework among Indian Ocean Little States, which originated in 2011 as a trilateral maritime security cooperation mechanism among Sri Lanka, India, and the Maldives. The primary objective of this arrangement was to enhance maritime safety and security, information sharing, and operational coordination in addressing common non-traditional security threats in the region. In recognition of the evolving security environment and the increasing interlinkages between maritime security, terrorism, cyber threats, transnational organized crime, and disaster response, the mechanism was renamed and formalized as the Colombo Security Conclave in November 2020. Over time, the scope of cooperation was expanded and structured around five agreed pillars, namely maritime safety and security, counter-terrorism and radicalization, combating trafficking and transnational organized crime, cybersecurity, protection of critical infrastructure and technology, humanitarian assistance and disaster relief. Honorable Speaker, the Colombo Security Conclave currently comprises India, Sri Lanka, the Maldives, and Mauritius as members. Bangladesh participates as a member designate, while the Seychelles was an observer. The 7th National Security Advisors meeting of Colombo Security Conclave held in New Delhi on November 20, 2025, approved the Seychelles as a full member. The Colombo Security Conclave is a non-military alliance which functions on the principles of sovereignty, equality, mutual respect, consensus, and non-interference with a clear focus on addressing shared regional security challenges. Since its inception, the Colombo Security Conclave has convened 6 National Security Advisor level meetings and 8 Deputy National Security Advisor level meetings, with hosting responsibilities rotating among the member states. The decisions taken at the National Security Advisor level are implemented through joint annual action plans prepared under each pillar and coordinated through the meetings of the national lead coordinators. In institutional terms, it was decided that the Colombo Security Conclave Secretariat will be established in Colombo, and accordingly, a secretariat has been temporarily established at the Sri Lanka Navy headquarters, and 2 officers of the Sri Lanka Navy are presently functioning at this secretariat. Sri Lanka has also designated senior officers from relevant ministries and agencies as pillar coordinators, who plan and conduct activities and awareness programs with the participation of other member states. In August 2024, Sri Lanka signed both the Colombo Security Conclave Charter and the Memorandum of Understanding on the establishment of the Colombo Security Conclave Secretariat, thereby formally endorsing the institutional framework of the conclave. However, the headquarters agreement, which governs matters relating to premises, privileges, and administrative arrangements, has not yet been signed. This agreement is currently under review, and Sri Lanka proposed minor amendments during the 7th National Security Advisor Level meeting held in New Delhi in November last year, 2025. With regard to the location of the permanent secretariat, while the previous government had identified the BMICH premises, the present government has not endorsed this option due to the high recurrent rental costs involved. The current position of the government is to identify either a government-owned facility that can be provided free of charge or a more cost-effective alternative location, ensuring fiscal responsibility and sustainability. In operational terms, Sri Lanka actively engages in Colombo Security Conclave related cooperation and information sharing. By way of example, the Sri Lanka Navy maintains close coordination with the Indian Navy on issues such as narcotics trafficking, human smuggling, illegal fishing, and other forms of transnational organized crimes. In November 2024, information shared by Sri Lanka regarding a suspected drug trafficking fishing vessel led to the interception of the vessel by the Indian Navy and its subsequent handover to Sri Lanka for legal actions, demonstrating the practical value of such cooperation. Sri Lanka has also participated in and contributed to a wide range of Colombo Security Conclave related exercises, workshops and training programs. These activities are undertaken in accordance with the joint action plans agreed under Colombo Security Conclave framework. National lead coordinators' meetings are conducted periodically by the Colombo Security Conclave Secretariat, and Sri Lanka is represented at these meetings by the Additional Secretary Defence of the Ministry of Defence. The Sri Lanka delegation for the 7th National Security Advisory Level meeting, hosted by India in November 2025, was led by the Secretary to the Ministry of Defence. The next Deputy National Security Advisory Level meeting is scheduled to be held in virtual format in 2026, and the 8th National Security Advisory Level meeting will be hosted by the Maldives in late 2026. It is also pertinent to note that no separate national strategy has been formulated exclusively for the Colombo Security Conclave. Instead, Sri Lanka's engagement is guided by the jointly agreed Colombo Security Conclave action plans, which cover counterterrorism, cyber security, humanitarian assistance, disaster relief, and other shared priorities. With regard to the governance arrangements, as agreed by member states, the first Secretary General of the Colombo Security Conclave has been nominated by India. After that, the post of the Secretary General will be rotated among member states in alphabetical order in accordance with the memorandum of understanding. There is no provision at present for a Deputy Secretary General, though Sri Lanka has proposed the creation of such a post to be permanently held by a Sri Lankan during recent discussions. In view of the Secretariat being established in Colombo, each member state is, however, required to appoint a director to assist the Secretary General. On matters relating to privileges, visas and facilities for foreign officials, no specific decision have been taken pending the finalization of the headquarters agreement. Honorable Speaker, in conclusion, the engagement of Sri Lanka with the Colombo Security Conclave remains pragmatic, transparent and firmly aligned with the national interests. The government is committed to regional security cooperation while at the same time ensuring fiscal discipline, legal clarity and respect for national sovereignty as the Colombo Security Conclave continues to evolve. Thank you, Honorable Speaker.
පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා විශේෂ ප්‍රකාශයක් කරන්නට අවස්ථාව ලබා දීම ගැන.
ඔබතුමා විනාඩි
ගාල්ල වරාය ආසන්න මුහුදු සීමාවේ ඉන්දිය සාගරය තුළ අපිට අනුමාන කරලා තියෙනවා නාවික සැතපුම් 40ක් 44ක් කියලා. एक निश्चित भावे रजे तहवर करोण इंदिय सागर तुल इरान नौक हमुदावटायात आईरिस देना नौकावट विदेश राज्य मदिहत्तीम खरह प्रहार्या केल्लवी मुहदुबत्वु बव जात्यंतर माध्यरह अनावरण विलातिबिर श्रीलंका नौक हमुदाव जीवित बेरागनी में मेहुमक සිදුකරති වෙනවා ඒ පිළිබඳව අපේ ප්‍රශංසාව උපුද කරනවා මෙම ප්‍රහාරය සිදු වූ නිශ්චිත ස්ථානය හෝ එය අප මුහුදු සීමාවට හෝ අනන්‍ය ආර්ථික කලාපයට සම්බන්ධද යන්න පිළිබඳ සහ රජයේගත් රාජ්‍යතාන්ත්‍රික ආරක්ෂක පියවර පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් ඉදිරිපත් කළා නැහැ මම පැහැදිලි කිරීමක් කරන්න ඕනේ විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර නීතිය ඒක අන්ක්ලොස් යුනයිටඩ් නේෂන්ස් කන්වෙන්ෂන් ඔන් ද ලෝ ඔෆ් ද සී.
ඒක ඔබතුමා ලබා දීලා තියෙන
කියන එක. ඒක වැදගත් කාරණාවක්
තමයි. විපක්ෂනායකතුමා අපිට
මේක පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ.
ගරු විපක්ෂනායකතුමාම පැහැදිලි
කරනවා. මේ නෑ මේ මම මේ කතා කරන්නේ ජාත්‍යන්තර නීතිය ගැන.
ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට මේ ලිපිය මට ලබා දුන්නාට
පස්සේ මම
දෙන්නා කරුණාකරලා
ඉදිරියට. හරි. අවස්ථාව ලබා දෙන්න මේක බරපතල ප්‍රශ්නයක්. ඔව්.
පැහැදිලි කරනවා.
එක්සත් ජාතීන්ගේ අන්ක්ලොස් ඒ ජාත්‍යන්තර නීතිය අනුව ආටිකල් 56 coastal states sovereign rights, article 58 rights and duties of other states, article 88 peaceful purposes ekena samakami arumunu menna me jaatyantara neetiya tula ara due regard kiyana principle ekak garu kathanayaka tuma lokema piligatta jaatyantara neetiyak e wage ma 1994 San Remo manual on international law e wage ma jaatyantara මානව නීතිය මේ සියල්ලක් මනුව ජාත්‍යන්තර මානව නීතියේ 44 වෙනි රීතිය ඒ වගේම සෑන් රිමෝ මැනුවල් එකේ 34 වෙනි ඡේදයට අනුව මේ ඩියු ප්‍රින්සිපල් කියන ඩියු රිගාඩ් කියන ප්‍රින්සිපල් එක අනුගමනය කරලා තමයි රටවල් තම ඒ මූදු සීමාවල එක කොන්ටිනෙන්ටල් ෂෙල්ෆ් එක හෝ වේවා ටෙරිටෝරියල් සී එක හෝ වේවා අනන්‍ය ආර්ථික කලාපය හෝ වේවා රටක මුහුදු සීමාවන් තුළ කටයුතු කරන්න ඕන ජාත්‍යන්තර නීතිය තමයි මම මේ පැහැදිලි කරේ වඩාත් පැහැදිලි කිරීමක් හැටියට. එතකොට අපේ රටේ ස්වෛරී භාවයේ ඒකීය භාවය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම රජයේ වගේම පාර්ලිමේන්තුවේත් වගකීමක් සහ යුතුකමක්. එවන් සංවේදී ජාත්‍යන්තර යුද සිදුවීමක් අප රටට ආසන්නයේ සිදුව තිබියදී සභාව දැනුවත් නොකිරීම මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්ථානුකූල වගකීම් ඉටු කිරීමට බාධාවක් හැටියට අපිට සලකන්න සිද්ධ වෙනවා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය UN චාටර් 2.1 වගන්තියට අනුව සියලුම රාජ්‍යන්ගේ ස්වාධීනත්වය හා සමානාත්මතාවය සෑම රටක් විසින්ම පිළිගන්නට ඕන. එසේම මෙවැනි අවස්ථාවලදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මම අර පෙර සඳහන් කරපු ආකාරයට එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියේ 19 සහ 20 වෙනි වගන්තීන් යටතේ දක්වා ඇති අතර ඒ අනුව යුද අභ්‍යාසවල නිරත වීම දේශීය ජල තීරයේ සබ්මරින් ගමන් කිරීම සම්බන්ධ වෙන එකඟතාවෙන් දන්වලා තිබෙනවා. හැබැයි මේ සම්මුතියට අත්සන් තැබූ රටක් හැටියට අපේ රජයනුත් අපේ රටත් රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරන්නට ඕන මේ සිදුණු සිද්ධිය පිළිබඳව. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ කියන්න කැමති කරු කතානායකතුමනි CNN BBC අල් ජසීරා අපේ රටේ ආරක්ෂක අමාත්‍යංශය ඒ සෝසස් වලින් දැනුම් දුන්නයි කියලා ප්‍රකාශයක් කරා. ඒ ජාත්‍යන්තර මාධ්‍යවල මෙහෙම සබ්මරීනයකින් ටෝපිඩෝ ඇටැක් එකක් වුණයි කියලා. එහෙම ජාත්‍යන්තර ප්‍රජාව ජාත්‍යන්තර මාධ්‍ය එසේ කියනකොට අපේ ආරක්ෂක අමාත්‍යංශයේ තොරතුරු උපුටා දක්වමින් අපේ රටේ ආරක්ෂක අමාත්‍යංශය කියනවා නෑ එහෙම ටෝපීඩෝ ඇටැක් එකක් උනේ නැහැයි කියලා. ඊට පස්සේ ඇමරිකානු අවසන් කරන්න නෙමෙයි මේක මේ වැදගත් කාරණාවක් ගරු කතානායකතුමා. ඇමරිකාවේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මහත්මයා ප්‍රකාශ කරනවා ඔව් අපේ සබ්මරීනයකින් ටෝපීඩෝ ප්‍රහාරයක් එල්ල කරයි කියලා. ඒ නිසා මේ ප්‍රශ්නේ පිළිබඳව රජය විශේෂිත වූ නිල ප්‍රකාශයක් කරන්නට ඕන. ඊට අමතරව මම කියන්න කැමති ගරු කතානායකතුමා
දැන්
ගාල්ලේ මෘත ශරීර විශාල ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා. ඒ මෘත ශරීර ගබඩා කරන්න කියන්නේ තැන්පත් කරන්නට ඒ වෛද්‍යංශ ඉල්ලීමක් කරනවා අඩි 40 කන්ටේනර් අවශ්‍යයි කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම ඒ මෘත ශරීර තැන්පත් කිරීම සඳහා ඒ අවශ්‍ය කූල කන්ටේනර්ස් ලබා දීම මේ රජයේ ක්‍රියාත්මක කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම තවත් කාරණාවක් තියෙනවා ගරු කතානායකතුමනි මේක වැදගත්. තවත් නැවක් අපේ රටේ ටෙරිටෝරියල් සී එකේ මුහුදු සීමාවේ කොළඹ වරායට තදාසන්නව තවත් ඉරේනියන් නැවක් තිබෙනවා කියලා කාරණාව තිබෙනවා. ඒක පිළිබඳව අපිට පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍යයි. විශේෂයෙන්ම අර ටෝපීඩෝ ප්‍රහාරයට ලක්ුණු ඒ නැව පිළිබඳව ඒක කොතනද සිද්ධ වුණේ, ඒ නාවික සතුන් කීයක්ද අපේ රටේ මුහුදු සීමාවෙන්, ඒ වගේම කොහොමද මේ ජාත්‍යන්තර මාධ්‍ය කියනකොට මෙහෙම දෙයක් වුණයි කියලා අපේ රටේ ආරක්ෂක අමාත්‍යංශයෙන් කියනවා එහෙම වුණේ නැහැ කියලා මම අහන්න කැමතියි. ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමාත් මේ අවස්ථාවේ ඉන්න මොහොතේ ඔබතුමා දන්නවනේ ගයිඩඩ් මිසයිල් සබ්මරින්ස්
තියෙනවා,
ඒ වගේම බලිස්ටික් මිසයිල් සබ්මරින්ස් තියෙනවා. ඔබතුමාම කිව්වා මේසේකුයි බංකුවකුයි අරගෙන එන්න, පුටුවකුයි අරගෙන එන්න, ජාතික ආරක්ෂාව පිළිබඳව
ඉන්සන්
දෙන්නම් කියලා. හැබැයි මේ වර්තමාන රජය දන්නේ නැහැ අපේ රටේ මුහුදු සීමාවෙත් අපේ රටේ අනන්‍ය ආර්ථික කලාපෙත් සිදුවන දේවල් මේ රජය දන්නේ නැහැ.
හොඳයි.
ඒ වගේම මේ සභාවට රටේ ජනතාවට
දැන ඔබතුමා පොයින්ට් එක මොකටද ගරු විපක්ෂමේ දැසේ ජයසිරි මන්ත්‍රීතුමා
මේ කාරණය සම්බන්ධව අපිට විනාඩියක් දෙන්න මොකද?
නෑ ඔබතුමා
අපිට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ආරක්ෂාව
තමයි කතා කරේ ගරු.
අපිට මත කරන්න දෙන්න
ප්‍රධාන සංවිධායකතුමා. ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා.
ගරු.
දැන් ඔබතුමා ඒ එක්කෙනේ දැන් විපක්ෂ නායකතුමා කතා කරේ ඉතන හොඳටම ඇති. ගරු ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඔබතුමාගේ අවස්ථාව.
ගරු කතානායකතුමනි
ඔබතුමා පොයින්ට් එකක් නැහැ ගරු පක්ෂණයට.
අපිට කතා කරන්න දෙන්න ගරු කතානායකතුමා.
ඔබතුමා පොයින්ට් එකක් නැහැ ගරු පක්ෂණයට. දැන් අර මේ කාර්යසන ජයසිරි මන්ත්‍රී ඔබතුමා මොකද පොයින්ට් එක?
නැ මේකට පිළිතුරක් ඕන නම්
පොයින්ට් එක මොකද ගරු?
පිළිතුරක් ඕන නම් මම ඉදිරිපත් කරන්න.
ශ්‍රී ජයසිරි මන්ත්‍රීතුමාට පොයින්ට් මොයික් එක
දෙන්න. ඔබ සුදී අපේ ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමාට සුදුසුකම් දෙනවා. ඉන්න. ඔබතුමා අපිට කතා කරන්න ඉස්සෙල්ලා දෙන්න.
පොයින්ට් එක කියන්නේ ගරු මන්ත්‍රී.
පොයින්ට් එක කියන්නේ වැදගත් ප්‍රශ්නයක් ගැන කතා කරන්න.
වැදගත් ප්‍රශ්නය තමයි මේ
92.2
මොකද්ද කියන්නේ?
හරි කියවලා ඉන්න අපව. මම මට සුදුසුකම් දෙනවා මේ සම්බන්ධව මුළු රටම කතා වෙන වෙලාවක් මම මේ කිව්වේ ඒකයි මම මට කතා කරන්න උමනා කරේ. වෙන කාරණයක් ඉඳ නෙමෙයි. විශේෂයෙන් අපි සියලු දෙනාම දන්නවා දැනට ලැබිලා තියෙන තොරතුරු එක්ක ඉන්දියාව සමග තිබුණ යම් යුද අභ්‍යාසයක ප්‍රතිඵලයක් විදිහට මේ
නැවතු මාර්ගක්‍රමයක්
ඇවිල්ලා තියෙනවා කියලා
සභාවේ
හැබැයි මම කියන්නේ කැමති
ඔබතුමාලගේ නිශ්චීමේ
සම්බන්ධයෙන් කතා කරන්න දෙන්නකෝ. ඒක නිසා අපේ මේ එතුමා ඉන්නවා නම් කතා කරන්න අහගෙන ඉන්නවා නම් ඔබතුමා වෙලාවක් දෙන්න පොඩ්ඩක්
කියන්නේ
ඒක තමයි කියන්න දෙන්න
ඔය ඉතින් මයික්
බාධා කරන්න එපා. එතකොට මම එකයි කියන්නේ මේ වගේ තත්ත්වයක් තුල රටක් විදියට අපි විශාල අර්බුද ගන්නවකට අවිල්ල තියෙනවා. විශේෂයෙන්ම අපි 1971 UN ප්‍රඥප්තියට අපි එකඟතාවයට ආව සිරිමා බණ්ඩාරනායක මැතිතුමාගේ කාලේ මේ ඉන්දියානු සාගරයේ සාම කලාපයක් විදියට අපි පිළිගන්නවා කියලා. හැබැයි අද වෙනකොට අපි විශාල අර්බුදයකට ලක් වෙලා තිබෙනවා. ඔබතුමා අපි සියලු දෙනාම දන්නවා ලංකාවේ විශාල මුස්ලිම් ප්‍රජාවක් ඉන්නවා. ඒ වගේම ඒ සම්බන්ධව අපිට යම් විශාල කලකිරීමක් තිබෙනවා මේ ඉරානයේ ඇති වෙලා තිබෙන තත්ත්වයන් එක්ක. අද වෙනතුරු ආණ්ඩුව මේ සම්බන්ධව මේ ඉරානයට පහර දීම සම්බන්ධව කිසිම ප්‍රකාශයක් හෙළා දැකීමක් සිදු කළා නැහැ. අපි අහන්න කැමති විශේෂයෙන්ම ඇමරිකානු එක්සත් ජනපදයේ සම්බන්ධව මේ ගෙනියන වැඩපිළිවෙලට මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? අපි තවත් අමාරුවක වටන්නද මේ හදන්නේ? ඔබතුමාලා ඉන්දියාවත් සමග අත්සන් කරමු. ගරු ඉවරයි. ගරු කතානායකතුමනි ඒකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇත්ත අයිතිකාරයෝ ඇත්ත පක්ෂ නායකයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඔව්.
ජාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමා.
හොඳයි. ගරු කතානායකතුමනි
දීලා දින ඔබතුමාට.
ගරු කතානායකතුමනි මේක ලංකාවට දෙන්න ආපු පරිප්පුවක්. අපේ රටට දෙන්න ආපු පරිප්පුව. මේක කරලා තියෙන්නේ උනේ ඉන්දියාවේ යුද අභ්‍යාසයක් 18 තමයි ඉන්දියාවට ආවේ. විශාකාපට්නම් වල තමයි මේ තිබ්බේ මේ යුද අභ්‍යාසය. මේ ලෝකෙ ඔක්කොම ආවා. හැබැයි මේ කරපු බලුවැඩේ අපිව පටලන්න අපේ රට පටලන්න කරපු බලුවැඩක් මේක. ඒ මිනිස්සු අනාථ ඒ මිනිස්සු ඒ රට ආරාධනා කළා ඒ රටට ගෙන්නලා යුද අභ්‍යාසයට. ගෙන්නලා ඉවර වෙලා ඒ මිනිස්සුන්ට අනිත් රටවල වල මිනිස්සු එළියට යනකොට ඒ මිනිස්සු කොහෙට යන්නද? ඒ මිනිස්සුනේ ආරාධනා කළා ගෙන්නපු රටේ මිනිස්සු. ඒ මිනිස්සු එළියට දාන්න. එළියට දැම්මින්ද තමයි නැව ඔය පැත්තෙන් අපේ පැත්තට ඇදුනේ. මේක මහා බලුවැඩක්. අපි කොයි රටක් වුණත් එහෙම බලු වැඩ කරන්න බෑ මේ මේ මිනිස්සු හරියට ගෙනල්ලා මෙරුවා වගේ වැඩක් තමයි මේ කරේ මේක මේ මේක හරිම අසාධාරණ වැඩක්
ඔව් ගරු මොජබිරන් මන්ත්‍රීතුමා
කතානායකතුමනි ඇත්තටම මේ මේ ප්‍රශ්නේ බෑ එතුමා මේ උත්තරයක් දෙන හින්දා අපි මේක ගැන නිරවුල් කරගන්න
දැන් මේ පොයින්ට්
ඔක ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මේ කිව්වා වගේම ඉන්දියාවේ යුද අභ්‍යාසයක් තිබුණා ඒකට රටවල් 74ක් සහභාගී වෙලා තිබෙනවා අපේ ලංකාවේ තිබෙන නන්දමිත්‍ර නාවික මේ නැවත් මේ යුද අභ්‍යාසයට සහභාගී වුණා ඒ වගේම නැව් 42ක් සහභාගී වෙලා තියෙනවා ආසියානා 29ක් සහභාගී වෙලා තිබෙනවා මේ යුද අභ්‍යාසයට එතකොට මේ යුද අභ්‍යාසයේ ඉවර වෙලා මේ නැව නැවත ඉරානයට පිටත් වෙන්න ආවා ඉන්දියාවේ දැනුම් දීමත් එක්ක නමුත් අපි දන්නවා ගල්ෆ් කලාපයේ තිබෙන යුද නැව් එක්ක ඇමරිකන් යුද නැව් තිබෙනවා ගල්ෆ් කලාපයේ ඒ ඉරානයට යන්න බෑ මේ නැවට ඒ යන්න බැරි හින්දා තමයි ඒගොල්ලෝ නැව හරෝගෙන ගාල්ල වරායට නාවික සැතපුම් 40ක වගේ දුර ප්‍රමාණයක නැව පැය 11ක් තියාගෙන හිටියා. ඒගොල්ලෝ ලංකා ආණ්ඩුවෙන් අවසර ඉල්ලුවා ඒ නැව ගාල්ල වරායට එන්න. මොකද මේ යන ගමන් නෙමේ ගැව්වේ නැව තිබුණේ මුහුද මැද නවත්තගෙන. මොකද ඒගොල්ලන්ට යන්න බෑ ඉරානයට. මොකද ඉරානයට යන්න බැරි ඒ ඉරානයේ අවට මුහුද අවසන් කරන්න කතානායකතුමා ඒ යන්න බැරි මොකද ඒ ඒ කලාපේම යුද්ධය යන හින්දා මේ නැවට යන්න බෑ. ඒ හින්දා ඒගොල්ලෝ එතන ගාල්ලේ වරායට එන්න අපේ ආණ්ඩුවෙන් අවසර ඉල්ලලා පැය 11ක් නැව නවත්තන් හිටියා. නමුත් ආණ්ඩුව පැය 11ක් තිස්සේ මේකට උත්තරයක් දුන්නේ නැහැ. ඒ පැය 11ක් කාලයක් ගියාට පස්සේ තමයි කොහොම හරි මේක මේ මේ තොරතුර ඇමරිකන් හමුදාවට මේ තොරතුර ගියා. ඒ තොරතුර ගියාට පස්සේ තමයි ඒගොල්ලෝ ඒගොල්ලගේ සබ්මැරින් එක මේ අවට තිබුණේ නැහැ. සබ්මැරින් එක තිබුණේ ගල්ෆ් කලාපේ. ඒ ගල්ෆ් කලාපේ ඉඳන් මෙතනට ආව මේකට පහර දෙන්න. ඒ හින්දා මම අහන්න කැමති ඇමරිකතුමා ඇයි මේ පැය 11ක් තිස්සේ මේ නැව නවත්වාගෙන ඉන්න ඉඩ දුන්නේ? ජාත්‍යන්තර නීතිය අනුව අපි ඉන්දියාවත් එක්ක ඉන්දිරා ගාන්ධි මැතිණියත් එක්ක අස්සම් කරපු ඉන්දියානු සාගරය සාම කලාපයත් එක්ක කියන ඒ ගිවිසුම් රාශියක් තිබෙනවා. මෙතන විපක්ෂ නායකතුමාත් කිව්වා අපේ දයසිරි මන්ත්‍රීතුමාත් කිව්වා එහෙම ජාත්‍යන්තර ප්‍රඥප්ති වලට අපි අස්සම් කරලා තිබිද්දි ඇයි ඒ වරායට ගාල්ල වරායට ඉඩ එන්න නොදුන්නේ කියන ප්‍රශ්නේ මතුවලා තිබෙනවා.
ආණ්ඩුපක්ෂ ප්‍රධාන
බොහොම ස්තුතියි.
ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා.
ගරු කතානායකතුමනි අපි කවුරුත් දන්නවා මැද පෙරදිග කලාපයේ ඉතාම යම්කිසි ආකාරයක දරුණු යුදමය තත්ත්වයක් වර්ධනය වෙමින් පවතිනවා. ඒ නිසා මේ වෙලාව රටක් හැටියට පාර්ලිමේන්තුව හරි එළියේ මාධ්‍ය හරි උපයෝගී කරගෙන විහිළු කරන්නවත් ආණ්ඩුවත් එක්ක තියෙන දේශපාලන කෝන්තර පිරිමහන්නවත් නැත්නම් තමන් මේ වෙනුවෙන් මොකක්ද ප්‍රකාශයක් කියලා කියන්නවත් එහෙම නැත්නම් තවත් ජනකොටසක් කුපිත කරවන්න ප්‍රකෝප කරවන්න ප්‍රකාශ කරන්නවත් අසත්‍ය තොරතුරු අර්ධ සත්‍ය තොරතුරු වැරදි තොරතුරු මත පදනම් වෙලා එක එක හිතලු කියන්නවත් වෙලාවක් නෙවෙයි මම හිතනවා හැම දේශපාලන පක්ෂ නායකයෙක්ම හැම මන්ත්‍රීවරයෙක්ම හැම මහජන නියෝජිතයෙක්ම මෙවැනි ලෝක පරිමාණයේ අතරම ගත්තොත් අපේ පාලනයෙන් ඔබ්බෙන් පවතින මෙවැනි මෙවැනි වාතාවරණයකදී ඉතා වක්‍රීම් සාගතව ප්‍රකාශ කළ යුතුයි කියලා. දැන් ඔබතුමා දන්නවා අපිට තිබෙනවා ජාතික ජල තීරයක් අපේ බේස් ලයින් එකේ ඉඳලා නාවික සැතපුම් 12ක්. ඒක අපිට අයිති අපේ නීති ක්‍රියාත්මක වෙන අපිට අවශ්‍ය තීන්දුව ගන්න පුළුවන් ජල තීරය නාවික සැතපුම් 12ක්. ඒ නාවික සැතපුම් 12 ඉඳලා 200 දක්වා ප්‍රමාණය තිබෙන්නේ අනන්‍ය ආර්ථික කලාපය එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් එක. අතර මේ කලාපය තුල ජාත්‍යන්තර ප්‍රඥප්ති නීති ක්‍රියාත්මක වෙනවා. අපිට ආර්ථික කටයුතු වලට තමයි බලය තිබෙන්නේ. එහෙම නැත්නම් යුද කටයුතු වලට ආදී දේවල්ට නෙමෙයි. මොකද ෆ්‍රීඩම් ඔෆ් නැවිගේෂන් අනුව මේ අනන්‍ය ආර්ථික කලාපය තුල එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් එක ඇතුලේ ඕනෑම රටකට ගමනාගමන යෙදෙන්න පුළුවන් කටයුතු කරන්න පුළුවන් කමක් තිබෙනවා. දැන් මේ සිදුවීම සිදු වුණේ ගාලුවරායේ ඉඳලා නාවික සැතපුම් 19ක දුර සීමාවේ. ගාලුවරායේ ඉඳලා නාවික සැතපුම් 19යි. මේ සිදුවීම සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම ඊයේ උදෑසන 5:08ට නාවික හමුදාවට අයිති මැරිටයිම් රෙස්කියු කෝඩිනේටින් සෙන්ටර් එකට MRCC එකට තමයි ඉස්සෙල්ලාම පණිවිඩයක් ලැබෙන්නේ. ඒ ලැබෙන්නේ ප්‍රහාරයක් එල්ල කළාද නැද්ද කියන මත නෙමෙයි යම් ආකාරයක ඒ ඒ ඒ මුහුදු කලාපය තුළ යම් මෘත ශරීර ප්‍රමාණයක් පාවෙමින් තිබෙනවායි කියන පණිවිඩය තමයි ඉස්සෙල්ලාම ලැබෙන්නේ. ඒ අනුව පැයක් ගතවන්නට මත්තෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් මේ බේරා ගැනීම මෙහෙම දියත් කරනවා. ඒ වෙලාවේ නාවික හමුදාවට හෝ රුවන් හමුදාවට හෝ ආරක්ෂා අමාත්‍යාංශයට දෙන කාර්යභාරය මේ ප්‍රහාරයක්ද ප්‍රහාරය සිදුුණේ කොහොමද ඒක ටෝපිඩෝ ඇටැක්යක්ද කියන එක හොය හොයා ඉන්න නෙවෙයි. අතර මානුෂීය පදනමින් බැදිහත් වෙලා ඒක අනතුරක් වෙන්න පුළුවන් ප්‍රහාරයක් වෙන්න පුළුවන් ඕන දෙයක් වෙන්න පුළුවන් ජීවිත ගලවා ගැනීම. ඒ අනුව රජයේ පැත්තෙන් ආරක්ෂක අමාත්‍යාංශය නාවික හමුදා ගුවන් හමුදා මෙහෙවල මේ කටයුතු කළා. අපිට පුළුවන්කම ලැබුණා මේ අනතුරු ලක්වෙච්ච ජීවත්තුන් 32 දෙනෙක් කරාපිටිය ගාල ජාතික රෝහලට ගෙන එන්නට. දැනට එක්කෙනෙක් දැරි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. එවගේම 87 දෙනෙක්ගේ මෘත ශරීර දැනට අරගෙන ඇවිල්ලා තිබෙනවා. අපිට ගාල ජාතික රෝහලේ සහ අවට ජාතික රෝහලේ තිබෙන ෆ්‍රීසර්ස් මේකට ප්‍රමාණවත් නැහැ ඇත්ත. එවගේම රජ්‍යත් සතුවත් ෆ්‍රීසර් කන්ටේනර් එකක් නැහැ. ඒ නිසාම පෞද්ගලික අංශයෙන් මේක අපි ඉටු කරගත යුතුයි. ඒ සඳහා වන කටයුතු අපි දැන් කරමින් පවතිනවා. තව පැය කිහිපයක් යනකොට ෆ්‍රීසර් කන්ටේනර් එක මේ කොළඹ ප්‍රදේශයේ ඉඳලා ගාලට ළඟා වෙනවා. ඒ අනුව අපිට එකක් මදි අතරම අපිට දෙකක් අවශ්‍යයි කියලා අපි කල්පනා කරන්නේ. ඒ කටයුතු දැන් සිදුවෙමින් පවතිනවා. ඒකට ආරක්ෂක අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සියලු බලධාරීන් සම්බන්ධ වෙලා තිබෙනවා. ඊළඟට දැන් අපි මේ තොරතුරු ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් වාර්තා කරනකොට ඒ සම්බන්ධයෙන් විවිධ මත තිබුණා. එය ප්‍රහාරයක්ද අනතුරක්ද කියන සම්බන්ධයෙන් විවිධ මත ප්‍රචාරය වෙමින් තිබුණා. අතරම ඊයේ හවස තමයි ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය විසින් මේක නිල වශයෙන් ප්‍රකාශයක් කළේ. ඒ අනුව අපිට ලැබුණු තොරතුරු අනුව තමයි අපි කටයුතු කළේ. පාර්ලිමේන්තුවේදී තමුන්නාසලාට අපි ඊයේ විශේෂයෙන් විතේ රතමත්තුවා මේ කරුණු වාර්තා කරනකොට අපි රාජ්‍යයක් හැටියට කරමින් ඉන්නේ මොකද්ද කියන එක තමයි මේක කිව්වේ. එතකොට අපි රටක් හැටියට මේ ජාත්‍යන්තර සාමය වෙනුවෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම ඉන්දියානු සාගරයේ සාමය අපේ අපේක්ෂාව. ඒ වෙනුවෙන් කළ හැකි මැදිහත් වීම අපි කරමින් ඉන්නවා. ඔබතුමාල කියපු දේවල්ටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියානු සාගරයේ සමහර සිදුවීම් පවතිනවා මේ වෙලාවේ. ඒකට රජයක් හැටියට ජාත්‍යන්තර නීතියට අනුකූලව සහ මානුෂික පදනමින් අපි මැදිහත් වෙමින් ඉන්නවා. ඒක තමයි අපිට කරන්න පුළුවන් වැඩේ. ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා, ගැටුම් අවම කර ගැනීම සඳහා, ඒ වගේම කලාපීය සාමය ආරක්ෂා කර ගැනීම සඳහා අපේ මැදිහත් වීම සිදුවීම් පවතිනවා. එසම මට කියන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ කටයුතු අපි කරමින් ඉන්නවා කියන එක. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ඒ කටයුතු සිදු වෙලා අපි ඔබතුමාලට දරුණු දෙන්නම් පාර්ලිමේන්තුවේට විස්තර ප්‍රකාශයක් කරන්න. කොහොමද අපි වැඩිහත් වීම කරමින් ඉන්නේ කියන එක කොහොමද මතක තියාගන්න. රජයේ හැටියට අපි තාම වගකීම් සාගතව, මොකද මේ වෙලාවේ වෙන වෙන කෝන්තර පරිමහන වෙලාවක් නෝවේ, ඒක මතක තියාගන්න. මේ වෙලාවේ අපි ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුකූල වෙමින් ඒ වගේම අවම ජීවිත හානි සිදුවන ආකාරයට සහ නැවතත් මම අවධාරණය කරන්නේ මේ ඉන්දියානු සාගරයේ සාමය ආරක්ෂා වන ආකාරයේ රජයක් හැටියට වගකීම් සාගත කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අපේ රජ්‍ය අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව එකට අදාළ කරන ආයතන ක්‍රියා කරමින් ඉන්න බව මට කියන්න පුළුවන් කමක් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා අද හවස වෙනකොට වැඩි විස්තර ප්‍රමාණයක් ඔබතුමාට කියන්න පුළුවන්කම ලැබෙයි කියලා.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ කරන යෝජනා ගරු විපක්ෂ නායකතුමා.
මම මේ ගරු නලින්ද ජයතිස්ස මැතිතුමා ලබා දුන්නු පිළිතුරු පිළිබඳව සවන් දෙමින් සිටියා. මම ඔබතුමාට මතක් කරන්න කැමති මේ සිද්ධිය සිද්ධ වුණේ දැන් ඔබතුමා කියපු ආකාරයටම නාවුක සැතපුම් 19ක්. එතකොට නාවුක සැතපුම් 19ක් කියන්නේ අපේ අනන්‍ය ආර්ථික කලාපය, එක්ස්ක්ලූසිව් එකනොමික් සෝන් එක. මේ අනන්‍ය ආර්ථික කලාපි මම ඒකයි මම කතානායකතුමාගේ අවසර ඇතුව පොඩ්ඩක් විග්‍රහ කරේ. මේ ආටිකල් 56, ආටිකල් 58, ආටිකල් 88 යුනයිටඩ් නේෂන්ස් ලෝ ඔෆ් ද සී, කියන්නේ එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳව එහි සඳහන් වෙලා තිබෙන්නේ මේ අනන්‍ය ආර්ථික කලාපයේ කටයුතු කරන්නට ඕන සාමකාමී අරමුණු උදෙසා ෆෝ පීස්ෆුල් පර්පසස්. මෙන්න මේ peaceful purposes කියන සංකල්පය සහ due regard. දැන් due regard කියුවහම ගරු කතානායකතුමා මේ සිදුවුණු සිදුවීම තුළ පරිසරයට සිදුවුණු හානිය, සමුද්‍ර සම්පත් වලට සිදුවුණු හානිය, ඒ මනුෂ්‍ය ඝාතන, මේ සියල්ලක්ම ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර නීතියට පටහැනි. එතකොට දැන් මේ මොහොතේ අමාත්‍ය අපේ ප්‍රධාන සංවිධායකතුමා අපොහොසත් වෙලා තිබෙනවා. මම අහපු අර දෙවෙනි නැව දැන් තවත් නැවක් අවිල්ලා තියෙනවා. අඛණ්ඩතාවයට වැදගත් ප්‍රශ්නයක් පොඩ්ඩක් අවස්ථාව දෙන්න. ඉතින් විශේෂයෙන්ම මම ඔබතුමාට කියන්න කැමති මේ ඩියු රිගාඩ් කියන ජාත්‍යන්තර ප්‍රතිපත්තියයි. ඒ වගේම පීස්ෆුල් පර්පසස් වලට තමයි අනන්‍ය ආර්ථික කලාපය සහ ඒ ආර්ථික කටයුතු වලට උපයෝගී කරගන්න පුළුවන්. මිලිටරි ඇක්ෂන් කරන්න බෑ. ඒක අපේ රටේ ස්වෛරීත්වයට මරුපහරක්. ඒ නිසා මම අහන්න කැමති විශේෂයෙන්ම ඔය ප්‍රතිපත්තිය සහ මේ කොළඹට ඇවිල්ලා තියෙන මේ කොළඹ වරායට තදාසන්නම ඇවිල්ලා තියෙන දෙවෙනි නැවක් ගැන ඔබතුමා දන්නවද? මොකද්ද ඒක ගැන කටයුතු කරන ආකාරය? ඇයි ඒව පිළිබඳව කරුණු ඉදිරිපත් නොකරන්නේ? මොකද මේ ප්‍රශ්න අහන්නේ ප්‍රශ්න ඇති කරන්න නෙවෙයි, රට ඇතුලේ ප්‍රශ්න ඇති කරන්න නෙවෙයි, මේක රටේ ස්වෛරීත්වයට ජාතික ආරක්ෂාවට බලපාන
ප්‍රශ්නයි.
විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරන කරුණු වලට වඩා බොහෝ කරුණු අපි දන්නවා. රජය ගැන දැනගෙන තමයි කටයුතු කරන්නේ. ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යවරයා හැටියට ආරක්ෂක මණ්ඩලය සහ රජය ඒ සම්බන්ධයෙන් කරුණු දන්නවා. දැනගෙන මේ ප්‍රශ්නය निराකරණය කර ගැනීම සඳහා, ජීවිත හානි අවම කර ගැනීම සඳහා, කලාපීය සාමය ආරක්ෂා කර ගැනීම සඳහා මැදිහත් වීම කරමින් ඉන්නවා. මේ කියන නැව තවමත් තිබෙන්නේ අපේ ජාතික ජලතීරය තුල නොවේ. ඒ තිබෙන්නේ ජාතික ජලතීරයට ආසන්න එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් එකේ. අපි ඒ ජීවිත සම්බන්ධයෙන් උපරිම මැදිහත් වීම කරමින් ඉන්න බව පමණක් මට කියන්න පුළුවන්. මේ කටයුතු අවසන් වුණාම සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනා පාර්ලිමේන්තුවේ ගරු ප්‍රධාන සංවිධායකතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද? අදින් රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:00 සිට අපර භාග 12:30 දක්වාද, අපර භාග 1 සිට අපර භාග 5:30 දක්වාද විය යුතුය? පූර්ව භාග 11:30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8-5 ක්‍රියාත්මක විය යුතුය, අපර භාග 5:30 කතානායකවරයා පාර්ලිමේන්තුවේ කල් තැබිය යුතුය.
සභාව එකඟද?
අයයි.